ගරු මංගල සමරිය අමාත්‍යතුමා
ගරු කතානායකතුමනි First of all, I would like to submit 10 gazette notifications published under the Special Commodity Levy, Act No. 48 of 2007, for the approval of Parliament. එවගේම ගරු කතානායකතුමනි මම මෙම මේ අවස්ථාවක් කරගන්නවා විශේෂයෙන්ම අප්‍රේල් මාසේ පළවෙනිදා සිට ක්‍රියාත්මක වන නව දේශීය ආදායම් පනත ගැන යම් පැහැදිලි කිරීමක් කරන්න මොකද පසුගිය දවස් කීපය තුළම මේ සම්බන්ධයෙන් සම්පූර්ණයෙන්ම වැරදි තොරතුරු විකෘති වූ තොරතුරු එවගේම සම්පූර්ණයෙන්ම අසත්‍ය තොරතුරු රාශියක් පුවත්පත්වලත් එවගේම අපේ දේශපාලඥයත් ප්‍රකාශ කරලා තිබුණා. ගරු කතානායකතුමනි පසුගිය අවුරුද්දේ ඔක්තෝබර් මාසේ 24වෙනිදා මේ සභාවේදීම අපි නව දේශීය ආදායම් පනත සම්මත කරලා එය ජනතාවට හුරු පුරුදු වීම සඳහා යම් කාලයක් ලබා දෙන්නට අවශ්‍යයි කියපු මේ පාර්ලිමේන්තුවේ මාපු යෝජනාව අනුව එය ක්‍රියාත්මක කිරීම අප්‍රේල් මාසේ පළවෙනිදා දක්වා කල් යැව්වා. අත වශයෙන්ම මේ නව බදු කෙටුම්පත සෑම පාර්ශ්වයක් එක්කම දීර්ඝ වශයෙන් සාකච්ඡා කරා ඒ අයගේ අදහස් ගත්තා. විශේෂයෙන්ම මෙම පනත අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු 10කට වඩා පවරලා තිබුණා. ඒ ශ්‍රේෂ්ඨාධිකරණය දුන්න තීන්දුවත් අපි සැලකිල්ලට අරගෙන පොදු මහජනතාවගේ ලැබුණ ඉල්ලීම් සැලකිල්ලට අරගෙන විශේෂයෙන්ම මේ පාර්ලිමේන්තුවේ සිටින පක්ෂවලත් අදහස් යෝජනා සංශෝධන සැලකිල්ලට අරගෙනයි එදා එය පාස් කරගත්තේ. ඇත්තම කියනවා නම් ඒකාබද්ධ විපක්ෂයේ දිනේෂ් ගුණවර්ධන මැතිතුමාගේ ඉල්ලීම පරිදි අපි එතුමත් බන්දුල ගුණවර්ධන මන්ත්‍රීතුමත් ගාමිණී ලොකුගේ මන්ත්‍රීතුමත් මුදල් අමාත්‍ය හම්බුවලා ඒ අයගේ අදහස් පවා සැලකිල්ලට ගත්තා. මොකද ඇත්ත වශයෙන්ම කියතොත් ලංකාවේ ඍජු බදු සහ වක්‍ර බදු පරතරය ඉතාමත්ම අහිතකරයි. අද මේ රටේ ඍජු බදු ගෙවන්නේ 18% වැනි ඉතාමත්ම අඩු ප්‍රමාණයක්. මේ ප්‍රමාණය ඇත්තෙන්ම ගත්තොත් මුළු ලෝකෙම තියෙන අවම ප්‍රමාණයක් හැටියට සලකන්න පුළුවන්. උදාහරණයක් හැටියට මැලේසියාවේ 72%ක්ම ඍජු බදු වලින් රටේ ආදායම ලබා ගන්නේ. ඉන්දියාවේ 54%ක් ඍජු බදු වලින් ආදායම් ලබා ගන්නේ. අපේ අසල්වැසි රටක් වන බංග්ලාදේශය 33%ක් පමණ ඍජු බදු වලින් ලබා ගන්නකොට ලංකාවේ අපි අද තාමත් 18%කට අඩු ප්‍රමාණයක් තමයි ඍජු බදු වලින් ලැබෙන්නේ. ඒ කියන්නේ 88%ක්ම මේ රටේ ආදායම එන්නේ වක්‍ර බදු වලින්. වැට් බද්ද වේවා වෙනත් බදු විවිධාකාරයේ තියෙනවා. වක්‍ර බද්දේ තියෙන ප්‍රශ්නේ තමයි ඒ බද්ද මහා මන්දිරවල ඉන්න ලොකු වාහනවල යන ධනවතත් කඩේට ගියාම ගෙවන ඒ බද්ධමයි එදිනෙදා ජීවත් වෙන කම්කරුවටත් සීනි ටිකක් ගන්න ගියාම මොනහරි බාණ්ඩයක් ගන්න ගියාම ගෙවන්න වේ. අතවාසයෙන් අපේ වැත් බද්ධ මම කියනවා හරි ඉතාමත්ම වැඩි. නමුත් ඒක වෙනස් කරන්න නම් ඒක අඩු කරන්න නම් අපි මේ අනුපාතය වෙනස් කරන්න ඕනේ. 18:82 අනුපාතය අපි අඩුම ගානේ 40-60 දක්වා ඊළඟ වසර කීපය තුලදී වැඩි කරගන්න ඕනේ. එතකොට ඒහා සමාන්තරව අපිට වැත් බද්ද සහ අනිකුත් බදුත් ක්‍රමානුකූලව අඩු කරලා ජනතාවට තව තවත් සහන සලසන්න ඕනේ. අන්න ඒ නිසා තමයි අපි මේ නව ආදායම් බදු පනත ගෙනල්ලා විශේෂයෙන්ම ආදායම් බදු ගෙවන ප්‍රමාණය ගෙවිය යුතු අයට ගෙවන්න සරල ක්‍රමයක් අපි ඉදිරිපත් කරලා තියෙනවා. මේ ක්‍රම යටතේ වසරකට 112,000 හෝ ඊට අඩු ප්‍රමාණයක්, ඒ කියන්නේ මාසයකට රුපියල් 100,000 හෝ 100,000 අඩු ප්‍රමාණයක් ගන්න කිසිවෙකුගෙන් අපි බදු අය කරන්නේ නැහැ. ඒ වගේම බදු අය කිරීම වඩාත් සරල කළා. විශේෂයෙන්ම පසුගිය කාලවල ඇමතිවරු තම තමන්ගේ හිතවතුන්ට හිතූ මතේ දීපු බදු සහන වගේ දේවල් තමන්ගේ හෙංචයියලට බදු සහන දීලා කොමිස් ගත්ත විදිය අපිට මතකයි. ඒවා ඇමතිවරයාගේ අතෙන් අරගෙන අපි මේක නව පනතට දාලා ඒක විධිමත් කරලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි ගරු කථානායකතුමනි, මේ සම්බන්ධයෙන් විවිධ මත ප්‍රකාශ කරලා තියෙනවා, විවිධ අසත්‍ය ප්‍රකාශ කරලා තියෙනවා. දැන් එකක් තමයි විදේශ රටවල රැකියා කරන අයට තමන්ගේ ආදායමට ආදායම් බදු ගෙවනවායි කියලා, ඒක සම්පූර්ණයෙන්ම අසත්‍යයක්. Foreign remittances by persons working abroad are not taxable. Persons living abroad are liable to pay income tax only on their earnings in Sri Lanka. AI pitarata rakiyawak karat AI lankawe yam aadayamak me pramanayata wada tiyena nan ekata vitarai aadayam badu gewanne. ඒ විතරක් නෙමේ, අපි ලංකාවේ ඉඳගෙන විදේශ රටවල්වලට සේවාවන් සපයන පුද්ගලයෝ ඉන්නව නම් තමන්ගේ විවිධ සේවාවන් වෙන්න පුළුවන්, ආකිටෙක් කෙනෙක් වෙන්න පුළුවන්, ලෝයර් කෙනෙක් වෙන්න පුළුවන්, අකවුන්ටන් කෙනෙක් වෙන්න පුළුවන්. ඒ සේවාවන් රුපියල් බිලියන 15 දක්වා නිදහස් කරලා තියෙනවා. Up to 15 million from services rendered to persons outside Sri Lanka is exempt from tax. ඒ වගේම pension එක ගියපු අයට දැන් ආදායම් බදු ගෙවන්න ඕනේ කියනවා. අත වශයෙන්ම pension ගියපු අය සම්පූර්ණයෙන්ම අපි ආදායම් බද්දෙන් නිදහස් කරලා තියෙනවා. නමුත් ඒ අයගේ පොලිය අවුරුද්දකට 115,000 වැඩිනම්, ඒ කියන්නේ මාසකට රුපියල් 125,000 වැඩිනම් විතරක් ඒක withholding tax එකට භාජනය වෙනවා. නමුත් අවුරුද්දකට 115,000 ආදායම් බද්දක් 115,000 විශ්‍රාම වැටුමක් ලබන්න නම් අඩුම ගානේ කෝටි 2ක් තමන්ගේ ගිණුමේ තියෙන්න ඕන.
Commuted pensioning.
No, it is only if the interest is over 1.5 million. On the, no, there is no tax on that. No, and 1.5 million එකක් දැන් කී දෙනෙකුට ඕක තියෙන කි විශ්‍රාමිකයන් කී දෙනෙකුට තියෙන්න පුළුවන්ද විශ්‍රාමිකයන්ට අපේ විශ්‍රාමිකගේ ජනාධිපතිතුමාට නම් තියෙන්න පුළුවන් මන් දැක්ක එතුමා දැන් මේ සම්බන්ධයෙන් පාරට බහින්නත් හදනවලු නමුත් මං අහනවා ලංකාවේ විශ්‍රාමිකයන්ට කොයිතරම් මේතරම් මේ 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 මේක මං හිතන්නේ 95%කට මේක බලපාන්නේ නැහැ ඒ වගේම capital gain tax is at 10% on the sale price which is also not true. This tax is applicable on the gain derived from the sale of an extra land or house, and the sale price is seen as the cost. Cost is equal to market value as at 30th of September 2017, in spite the property is acquired years ago, gifts exempt any number of gifts to a blood relation, any number of gifts, land or houses to the blood relation, and one house is exempted. Assume a land acquired 30 years back for 50,000, sold for rupees 1 million on 30th April 2018, and the market value of that land as at 30th September 2017 is rupees 900,000, and the capital gains tax on that will only be rupees 10,000. So that is very reasonable. Sale of a vehicle subject to capital gain tax, this is again an absolute lie. Capital gains tax is only applicable on the capital gains from lands, buildings, and securities. Tax on employment income is made, employment income is excessively taxed, which is not true. Actually, the monthly, those who get a monthly salary of 100,000 prior to the 4th of April this year were already taxed 1,500. Namut ada indala eka binduwata bahinwa. ලක්ෂයකට මාසයකට ලක්ෂයකට හෝ අඩුවෙන් ගන්න අයගේ ප්‍රමාණය බිඳුවයි නමුත් පසුගිය රජයේ කාලේ ඒ අයගෙනුත් ඒ ප්‍රමාණයට රුපියල් 1500ක් විතර ආදායම් බදු අරගෙන තියෙනවා Mr. Speaker, how much time do I have, sir?
So time ends up 2:15, but if you obviously we need, I think, a little doubt, sir. Yeah.
In fact, the government's tax policy has focused on some key principles and objectives. As I said earlier, increasing the share of government revenue, which had declined to 11.6% of GDP by 2014. This would enable us to better meet our debt repayments without compromising government expenditure on health, education, and so on. Achieved is revenue increase by increasing the share of direct taxes from 18 to 40% to create a more progressive tax structure, broaden the tax base to bring in the informal economy into the formal sector. This would create a level playing field by ensuring that everyone complies and shares the burden of taxes. Reduce discretion in tax policy and shift to a simple, transparent, rules-based framework. And in future, the minister won't be able to change the rules and regulations according to the whims and fancies of those in power. This is required to minimize potential corruption and reduce tax leakages due to ad hoc exemptions. The new Inland Revenue Act goes a long way towards achieving all of these objectives. Sri Lanka has a highly regressive tax structure, with 82% of tax revenue being indirect taxes and 18% being direct taxes. Indirect taxes such as VAT, NBT, customs duty, PAL, are paid by all citizens, regardless of income levels. Therefore, a citizen who earns rupees 20,000 a month will pay the same tax on a packet of milk powder as someone earning rupees 200,000 per month. This is a highly inequitable outcome. In order to correct this imbalance, Sri Lanka must shift its tax structure towards more direct taxes, such as income tax, withholding tax, dividend taxes, and so on. By enhancing income tax collection, we can ensure that the burden of taxes falls more to those who have greater income levels and who can afford to pay. The burden of tax payments has shifted to the poor with ever-increasing indirect taxes. The primary objective of the Inland Revenue Act is to shift this unjust tax burden to a more equitable balance between direct and indirect taxes. A major objective of the Inland Revenue Act is to increase tax collection by rationalizing tax exemption and closing our tax loopholes. Sri Lanka's biggest problem is not the tax rate, but the lack of tax compliance. Therefore, even with the new personal income tax regime, the highest tax bracket is 24%, which is a lot lower than peer countries. For example, in Bangladesh, it is 30%. In Brazil, it's 27.5%. Our neighbor India charges 35%. Malaysia charges 28%. Vietnam charges 35%. So as you see, our tax bracket is the one introduced is one of the lowest in the region and in the world. Furthermore, under the new IR Act, all SMEs get taxed at a lower rate of just 14% corporate income tax. Companies predominantly engage in businesses such as exports, tourism, IT, agriculture, education are all taxed at a rate of 14%. This is significantly lower than, again, the regional averages. Employment income tax has a tax-free threshold of 100,000 per month. Thus, only those earning above that are subject to any income tax at all. At income levels above 100,000, the tax is at brackets of 4% for every additional 50,000 per month, up to a maximum of 24%. Therefore, an individual earning rupees 150,000 per month will pay income tax of approximately rupees 2,000. Ek laksha 50,000 maasekata parilabana kenukutat gewanna wenne rupiyal 2,000 wani ithamathma avama mudalak. This equates to just over 1% of his or her total monthly earnings. What the IR Act does not achieve is it closes out loopholes. Previously, the corporates could avoid paying tax through various allowances such as vehicle allowance, entertainment allowance, etc., which usually accrued to high income earnings, earning senior management. Such allowances are now captured as income and are subject to tax. Another important source of direct income tax is the withholding tax. Before this government came into power, the WHT, the withholding tax rate on interest income on bank deposits was up to 8%. Due to low interest rates prevailing at the time, in 2015, the government, as a concessionary measure, reduced the withholding tax to 2.5%. And now this has been increased to 5% as per the new Inland Revenue Act. Therefore, for a deposit of ₹1 million earning interest of 12% per annum, the monthly interest income is ₹120,000 and the tax would be just ₹6,000. To provide context, the interest rate on an average fixed deposit in 2015 was 6.9. Today, that rate is 11.5. Therefore, interest income is a lot higher at present. At the same other poly fixed deposit told given a poly at value, Ekanisa, Edato Ada, the interest income make a value. For senior citizens, as I mentioned before, a special concession is provided where the first ₹1.5 million per annum is exempt. The WHT in the new IR Act does not apply to investment income derived from foreign currency assets. Previously, this was exempt since Sri Lanka's balance of payments was weak and reserves were poor. Today, the external sector is strong and the new Foreign Exchange Act has made meaningful liberalization in capital markets, which will enable Sri Lanka to continue to attract foreign currency inflows, which allows a withholding tax of 5%, creating equal treatment to local currency deposits. A popular misconception, Mr. Speaker, is that the Inland Revenue Act has removed all investment incentives. This is totally incorrect. The IR Act has done away with untargeted, open-ended tax holidays that have previously been handed out without a proper basis, causing significant erosion of the tax base and creating room for corruption. According to the 2016 tax expenditure statement, the cost of income tax exemption alone in the past year was 0.6% of GDP. The IR Act provides targeted tax relief based directly on the level of investment. Accordingly, for every capital investment above $3 million, there is an additional 100% capital allowance provided. This means the investor can set off his or her investment amount against future taxation, in effect allowing him or her to have tax relief until the investment is covered. This targeted tax relief is attractive for genuine investors who believe in investing in the future of Sri Lanka. As a government, we will do our utmost to minimize upfront cost of investment, but once an investment is successful and profitable, we expect a fair contribution to society through taxes. For investments above $100 million, the benefits are even higher with 150% capital allowance, and there is also a capital allowance provided for investments below $3 million as per Schedule 6 of the IR Act. And also for the North, they will be getting a 200% capital in allowance as an incentive to repair and rebuild the war-torn North. If I may have the rest of the, I have a few more things, Mr. Speaker, but if I may, I'd like to table the rest of the speech. And no, because there are others, I don't want to take the time. And so I request you to table my speech and include it in the Hansard. And I thank you for the time given. Thank you.
Can item 11 also be moved by the leader? By leader of the house?
Kigali.
Kigali one.
Yes, we can do that.
Yeah.
We can do that.
Okay. Ilangata Acharya Bandura Gunawadana Mattuma. Then who is that? Garu Iran, Vikramaratna Mattuma, Ita Patama Garu Niyojya Karaka Sabhapatituma Mula Center Family.
Continue, Minister.
Stuti. The happy visheshayenma gazette making vishesha venada baanda badu panata yatade prakashayata pat karana gazette nivedane indiripat karana avasthaveedi ape mudal amithithuma visheshayenma katha kale april palaweni inda indalla
me sambandhanawa
kriyaatmaka vena ආදායම් අලුත් ආදායම් බදු පනත ගැන වාසුදේව නානයක්කාර මැතිතුමා ප්‍රශ්නයක් ඇහුවා ඒකට අපි ඒකට තව ටිකකින් පිළිතුරක් දෙන්න බලාපොරොත්තු වෙනවා නමුත් මම කියන්න අවශ්‍යයි itumage ithuma ehuwara commuted pension ekak gena ahapu ekata pilithura ewillla avurudu 20 kata wadiya aduwen seve karala thiyenawa nan rupiyal laksha 20k wenakan naththam million 2k wenakan kisima aadayam baddak neha commuted pension ekakata ඊට පස්සේ ඒක මිලියන 2 ඉඳලා නැත්නම් ලක්ෂ 20 ඉඳලා ලක්ෂ 30ට යනවා නම් එතකොට 5%ක ආදායම් බද්දක් තියෙනවා. ඊට පස්සේ ඉතිරි කොටස ඊට එහා වැඩියෙන් ලැබෙන ඉතිරි කොටසට 10%ක බද්දක් තියෙනවා. ඒ වගේම අවුරුදු 20කට වැඩි නම් සේවාව අවුරුදු 20කට වැඩි නම් එතකොට මිලියන 50ක් වෙනකන් ඒ කියන්නේ ලක්ෂ 500ක් වෙනකන් සම්පූර්ණයෙන්ම කිසිම ආදායම් බද්දක් නැහැ tax free completely tax free
ගරු ඇමතුමනි දැන් මේ මේකෙන් සල්ලි තියෙන උදවිය බැංකුවල තමාගේ මුදල් තැන්පත් කිරීම අධෛර්යයටපත් වීමක් සිද්ධ වෙන්නේ නැද්ද එහෙම නැත්නම් ඒ මුදල් නීත්‍යානුකූල ප්‍රවාහයෙන් තැම්පත් කරනවා වෙනුවට වෙනත් ක්‍රමෝපායන් වලට මාරු වෙන්න මේකෙන් පෙළඹවීමක් වෙන්නේ නැද්ද?
ඔව් දැන් ඕනෑම බද්දක් තියෙනකොට සමහර අය ඒ මුදල එක්ක කොට්ට යට තියාගන්න නැත්නම් අනිත්‍යානුකූල පරිහරණයක යෙදෙන්න පුළුවන්. නමුත් කොට්ට යට තියෙන එක නම් මං හිතන්නේ සිදු වෙන එකක් නැහැ. මොකද සෑහෙන පොලියක් ලැබෙන නිසා ඒකෙන් සුළු ප්‍රමාණයයි ඒ පොලියෙන් බද්දක් හැටියට ගන්නෙ. අනිත්‍යානුකූල ක්‍රියාවලීන් සිදු වෙනවා. ඒකට හුඟක් හේතු තියෙනවා පොලිය බද්ද එකක් පමණයි. හුඟක් වෙලාවට බද්ද නිසා පමණක් කියලා කියන්නට බෑ. වෙන හේතු තියෙනවා හුඟක් වෙලාවට අනිත්‍යානුකූල සිදුවීම් වල යෙද වෙන්න. එතකොට බැංකු ක්‍රමය හරහා අය ක්‍රියාත්මක කරන්නේ හුඟක් වෙලාවට කාර්යක්ෂමතාවය නිසා. ඉතින් ඒක බද්දක් ගෙවන්න සිදු වුණත් ඒ අය හුඟක් වෙලාවට ඒ නිසා මං හිතන්නේ බැංකු ක්‍රමය තුල ඒ අයගේ මුදල් යොදවයි. ඉතින් මම ඒක දකින්නේ නැහැ විශාල ගැටලුවක් ප්‍රශ්නයක් හැටියට දකින්නේ නැහැ. අද මේ ආර්ථිකය ගැන කතා කරනකොට මේ වසර දෙක තුලදී අපේ අයවැය පරතරය අපි මධ්‍යකාලීනව එකඟ වෙලා තියෙනවා 3.5කට විතර ගෙනෙන්න පහලට ගෙනෙන්න ඒක මේ පසුගිය වසරේදී 0.5කින් විතර අපි අපේ ඉලක්කයට එහා ගියා. ඒක විශේෂයෙන්ම වුණේ කාලගුණ විපර්යාස නිසා ජල ගැලීම නිසා ඒ වගේම නියඟය නිසා කෘෂිකර්මයේ වර්ධනයට හානියක් වුණා ඒ කාලගුණ විපර්යාස නිසා. දැන් බොහොම අවාසනාවන්තයි මොකද ගෝලීය උණුසුම ගැන බලනකොට අපි රටක් හැටියට ගෝලීය උණුසුමට දායකත්වය නොදක්වපු රටක්. ඒ කියන්නේ පරිසරය සාමාන්‍යයෙන් හරියට කළමනාකරණය කරපු රටක් කියලා කියන්න පුළුවන් ශ්‍රී ලංකාව. අපි අතෙන් අඩුපාඩුවක් වෙලා තිබෙනවා නම් අපි මේ කැලෑවල් නැති කරන අඩුපාඩුව තමයි වෙලා තියෙන්නේ. ඒක ශීඝ්‍රයෙන් නැති වෙලා තිනවා. ඒකට ඉතින් තව වැඩපිළිවෙළවයි යොදාගෙන යනවා නැවතත් අපේ මේ කැලෑවල් නැවතත් ඇති කරන්න. නමුත් අපිට මේ ගෝලීය උණුසුමේ වැඩිවීම හේතු කොටගෙන විශාල ලෙස විපර්යාස වෙලා තිනවා. ඒකට ආර්ථිකයට බලපාලා තිනවා. ඉතින් ඒ නිසා තමයි ඔය අයවැය පරතරයේ ඉලක්කයෙන් එහාට ගිහිල්ලා තියෙන්නේ. නමුත් 3.5ට මේ මධ්‍යන කාලීනව එනවා කියලා සම්පූර්ණයෙන්ම පැහැදිලි හැමෝම මේක පිළිගන්නවා. ඒ නිසා තමයි ජාත්‍යන්තර ශ්‍රේණිගත සමාගම් මේ ප්‍රශ්න ඔක්කොම තිබියදී ජාත්‍යන්තර ශ්‍රේණිගත සමාගම් අපේ අයවැය ඒ වගේම ආර්ථික කළමනාකාරීත්වය ගැන ස්ටේබල් තිබුණ නෙගටිව් තිබුණ තැන්වල අපිට ස්ටේබල් දීලා තිනවා. ඒ කියන්නේ මේක හරියට කළමනාකරණය කියන සංඥාව දීලා තිනවා. ඒ විතරක් නෙමෙයි ප්‍රාථමික අතිරික්තය ගත්තොත් ඒ කියන්නේ ආදායම අඩු කිරීම වියදම ඒකෙන් පොලි අනුපාතය අඩු කරපුවාම ප්‍රාථමික අතිරික්තය ඒ අතිරික්තය පළවෙනි වතාවට ධන වෙලා තිනවා 1950 ගණනකට පස්සේ. අපේ මේ මුළු ඉතිහාසෙම පළවෙනි වතාවට ඒක ධන වෙලා තියෙන්නේ 2017 කියන එක සඳහන් කරන්න අවශ්‍යයි. එතකොට විදේශ ඉතිරිය ගත්තොත් right the reserves foreign reserves ඒ ඉතිරිය ගත්තොත් ඒ ඉතිරියත් මේ 2017 දී ඩොලර් බිලියන 2කින් වැඩි වෙලා තිනවා ඒ ඉතිරිය අපිට පෙනෙනවා අපනයනය ඉහළ ගිහිල්ලා තිනවා ඒ අපනයනය ඉහළ ගිහිල්ලා තිනවා 10%කට විතර කිට්ටු වෙන්න ඉහළ ගිහිල්ලා තිනවා දීර්ඝ කාලයකට පහළට ඇවිල්ලා දැන් වැඩි වෙලා තිනවා එතකොට ඒ අපනයනය ඉහළ ගිහිල්ලා තිනවා හැම ක්ෂේත්‍රයේම පාහේ නමුත් අලුත් ඒවා වලට තියෙන්නේ විශේෂයෙන්ම මත්ස අපනයනය ඉහළ ගිහිල්ලා තිනවා යුරෝපයේ තියෙන තහනම ඉවත් කරපු නිසා GSP Plus එකේ ඒ සහනයේ ඒ ලාභය තාම ආර්ථිකයට ලැබිලා නැහැ. නමුත් ඔබ දන්නවා ඒ GSP Plus සහනය යුරෝපයට ලැබුණා. මේ ළඟදී ඇමරිකාවේ ජනාධිපතිතුමත් අත්සන් කළා තිනවා. ඒක ඇමරිකාවටත් දැන් අපිට බලපානවා මේ ලබන වසර 3ේදී මං හිතන්නේ ඒකේ ප්‍රතිලාභය අපේ ආර්ථිකය තුළ දකින්නට යනවා. මොකද ඒ බඩු භාණ්ඩ 7000ක් විතර ඇතුළත් වෙනවා අපනයනය කරන්න පුළුවන් GSP Plus සහනය ලබාගෙන අපනයනය කරන්න පුළුවන්. එතකොට ඍජු විදේශ ආයෝජනය උත් වැඩි වෙලා තියෙනවා. මොකද 2016 දී ඍජු විදේශීය ආයෝජනය ඩොලර් මිලියන 800ක් විතර වුණා. 2017 දී ඍජු විදේශ ආයෝජනය දෙගුණයක් වෙලා තියෙනවා. ඩොලර් මිලියන 1600ක් ඉක්මවා ගිහිල්ලා තියෙනවා. මේ පසුගිය වසරේ පමණක් දෙගුණයකින් වැඩි වෙලා තියෙනවා ඉතිහාසයේ වැඩියෙන්ම ඍජු විදේශ ආයෝජනය ලැබුණ වසර වෙනවා එතකොට 2017 අපි බලාපොරොත්තු වෙනවා මේ ඍජු විදේශ ආයෝජනය 2018 දිත් ඉහළට ගිහිල්ලා කොහොම හරි ඩොලර් බිලියන 2.2ක් ඉක්මවා ගොහ 2.5ට අපිට ආසන්න කරගන්න පුළුවන් වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා එතකොට මේකෙන් මහා බැංකුවේ ලැබුණ වාර්තාවෙන් මේ පසුගිය සතියේ ලැබුණ වාර්තාවෙන් පෙනෙනවා උද්දමනය වැඩි වෙලා තිබුණට උද්දමනය අඩු වෙගෙන යන බවත් මහා බැංකුවේ වාර්තාවෙන් දැන් ප්‍රකාශ වෙලා තියෙනවා. ඉතින් අපි දැන් බලන්න ඕනේ ට්‍රෙන්ඩ් එක. ට්‍රෙන්ඩ් එක බලන්න ඕනේ ඒක කොහොමද දීර්ඝකාලීනව ඒක කොයි පැත්තටද යන්නේ. ඒ කියන්නේ බඩු මිල අඩු වීමේ ප්‍රවණතාවයක් තියෙනවා කියලා ඒ මහා බැංකුවේ වාර්තාවෙන් සඳහන් වෙලා තියෙනවා. ඒ වගේම මුලසුන සිටින මන්ත්‍රීතුමනි සමහර අය අහනවා බදු ලබා ගත්තට පස්සේ මේ බදු කොහොමද වියදම් කරන්නේ කියන ප්‍රශ්නයත් අහනවා. ඒතර මේ බදු අරගෙන මේ බදු අපි වියදම් කරලා තියෙනවා. නමුත් විශේෂයෙන්ම මම සඳහන් කරන්නට කැමති ඒ බදු අපි විශේෂයෙන්ම අධ්‍යාපනයටයි සෞඛ්‍යයටයි ක්‍රමානුකූලව වියදම් කරලා තියෙනවා. දැන් අධ්‍යාපනයට වියදම් කරපු ප්‍රමාණය ඒක ඇවිල්ලා අධ්‍යාපනය ඒ වගේම උසස් අධ්‍යාපනය නිපුණතා පුහුණුවට 2014 අපි දළ දේශීය නිෂ්පාදනයෙන් 1.9යි වියදම් කරලා තිබුණේ. ඇත්තටම පසුගිය දශකය තුල ක්‍රමානුකූලව අධ්‍යාපනයට උසස් අධ්‍යාපනයට නිපුණතා සංවර්ධනයට වියදම් කරපු ප්‍රමාණය දළදේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් හැටියට පහළට ඇවිල්ලා තිබුණා. ඇතරම අපේ රටේ තිබෙන විශේෂතාවය ඇවිල්ලා එකක් ඇවිල්ලා භූගෝලයේ පිහිටීම ඊට අමතරව කුඩා ජනතාවක් ඉන්න නිසා මේ ජනතාවගේ අධ්‍යාපනය හැකියාවල් සංවර්ධනය කිරීම ප්‍රමුඛ කළ යුතුයි ඕනෑම රජයක් එක ප්‍රමුඛ කළ යුතුයි. යටිතල පහසුකම් වලට වියදම් කරන එක වැදගත්. නමුත් ඊටත් වැඩිය වැදගත් මානව සම්පත ගොඩනැගීමට කරන ආයෝජනය. නමුත් අපේ රජයට පුළුවන් වෙලා තියෙනවා මේ කෙටි කාලය තුලදී මේ අධ්‍යාපනයට උසස් අධ්‍යාපනයේ නිපුණතාවලට තියෙන වියදම 2014 1.9 ඉඳලා 2017 වෙනකොට 2.4 දක්වා වැඩි කරන්න 2.4 දක්වා දළ දේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් හැටියට වැඩි කරන්න 2017 වෙනකන් අපි බලාපොරොත්තු වෙනවා මේ 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 ආණ්ඩුවේ ආණ්ඩුව 2020 වෙනකොට අපි බලාපොරොත්තු වෙනවා මේක 3 දක්වා ගෙනියන්න 3ට කිට්ටු කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ කියන්නේ 1.9 ඉඳලා 3 දක්වා 1 ආණ්ඩු වාරයක් තුලදී වැඩි කරන්න බලාපොරොත්තු වෙනවා. ඊට පස්සේ ඉන්පසු වාරයේදී මේක හෙමින් මං හිතන්නේ 4ට 5ට ගෙන යා යුතුයි. ඒ වගේම අපි සෞඛ්‍ය දිහා බලපුවහම පබ්ලික් හෙල්ත් සෞඛ්‍ය දිහා 2014 දී වේදන් කරපු ප්‍රමාණය දලදේශීය නිෂ්පාදන 1.39යි 2014 දී අපි 2017 වෙනකොට ඒක 1.74කට වැඩි කරලා තියෙනවා සෞඛ්‍යයට තියෙන වියදම. අපි ඒකත් බලාපොරොත්තු වෙනවා මේ ආණ්ඩු කාලය තුලදී 2%ට ආසන්න කරගන්නට බලාපොරොත්තු වෙනවා ඒ වියදම. ඉතින් රජයේ වියදම් නාස්තිය අවම කරන්නට ඕනේ. නාස්තිය අවම කරන්නට ඕනේ. නමුත් ඒකට හුඟක් ක්‍රමවේද යොදවන්නට අවශ්‍යයි. අපේ මුදල් ආමාත්‍යංශයේ ප්‍රධාන දෙපාර්තමේන්තු තුනක් තියෙනවා. එකක් ඇවිල්ලා ආදායම් බදු දෙපාර්තමේන්තුව. දෙවැනි එක රේගුව, තුන්වැනි එක ඇවිල්ලා සුරාබදු දෙපාර්තමේන්තුව. දැන් අපි ආදායම් බදු දෙපාර්තමේන්තුවට මේ අලුත් ආදායම් බදු පනතක් ගෙනාවා. අපි බලාපොරොත්තු වෙනවා මේ වසර අවසන් වෙනට ප්‍රථමයෙන් රේගු අලුත් රේගු පනතකුත් ගේන්න බලාපොරොත්තු වෙනවා. මේක මුදල් ඇමතිතුමා සඳහන් කරලා තියෙනවා. ඒ කියන්නේ නීතිමය රාමුව මේ මුදල් ආමාත්‍යංශයේ තියෙන ප්‍රධාන මේවා තුල තුල තියෙන නීතිමය රාමුව සකස් කරන්නේ. ඒ වගේම රේගුවේ අද ඔන්ලයින් පේමන්ට්ස්, ඒ කියන්නේ විද්‍යුත් මාර්ග භාවිතා කරලා ගෙවීම් කරන්නට සලසලා තිබෙනවා රේගුවේ ගෙවීම් කරන්න. ඒ වගේම ඊ සිග්නේචර්ස්, ඉලෙක්ට්‍රොනික් සිග්නේචර්ස්, ඒ කියන්නේ විද්‍යුත් අත්සන පිළිගැනීමේ ක්‍රමවේදකුත් ඒකත් 2018 පෙබ්‍රවාරි මාසයේ පළවෙනිදා ඉඳලා ඒක ඉෂ්ට වෙලා තියෙනවා. ඒ දේත් කරලා තියෙනවා. ඉතින් අපි විද්‍යුත් මාර්ගයේ ICT ඉන්ෆර්මේෂන් කමියුනිකේෂන්ස් ටෙක්නොලොජි එක භාවිතා කරලා අපි බලනවා මේක කාර්යක්ෂම කරන්න. ඒ වගේම මේක කාර්යක්ෂම කිරීමේදී පාරිභෝගිකය නැත්තම් බදු ගෙවන්නයි නිලධාරීන් අතර තියෙන සම්බන්ධතාවය ඉබේටම අඩු වෙනවා. අඩු වුණහම මේක ඊට වැඩිය කාර්යක්ෂම වෙනවා. ඒ වගේම එතකොට දූෂණයට ඒ තියෙන අවස්ථාව හුඟක් අඩු වෙනවා. මුදල් ඇමතිතුමා මොහොතකට ප්‍රථමයෙන් කතා කරනකොට කිව්වා මේ බදු පනත ගෙනාපුහම ඒක තිබුණ මූලික අරමුණක් ඇවිල්ලා නිලධාරි වෙන්න පුළුවන්, දේශපාලඥ වෙන්න පුළුවන්, ඇමතිතුමා වෙන්නට පුළුවන්, ඇමතිතුමාට ගන්න පුළුවන් තීරණ පරාශය අඩු කරලා තියෙන්නේ. ඒ කියන්නේ මේක පනතේ ලියලා තියෙන විදියටම ක්‍රියාත්මක වෙන්න ඕනේ. දැන් මේ පනත අපි ගෙනාව විතරක් නෙමෙයි, මේ පනත විග්‍රහ කිරීමට ඉන්ලන් රෙවනිව් මැනුවල්, ඒ කියන්නේ අත්පොත, හරිද, ආදායම් දෙපාර්තමේන්තුවේ අත්පොතක්, මේ පනත හා සම්බන්ධ අත්පොතක් අපි ආදායම් බදු දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියේ ඒ අත්පොත නිකුත් කරලා තිනවා. ඕනෑම පුරවැසියෙකුට ගිහිල්ලා අද ඒ ආදායම් බදු අත්පොත වෙබ් අඩවිය හරහා ලබාගෙන ඒකේ පැහැදිලි කිරීම් තියෙනවා කොහොමද මේ පනත ක්‍රියාත්මක වෙන්නේ කියන එක. මොකද විනිවිදභාවය වැඩි කිරීමත් ඒ වගේම පුරවැසියට වැඩියෙන් තොරතුරු ලබා දීම අපේ අරමුණ වෙලා තියෙන නිසා තමයි මම මේ පොඩ්ඩක් පැහැදිලි කළේ. විශේෂයෙන්ම මේ දෙපාර්තමේන්තු තුල අපි ක්‍රියාත්මක කරලා තියෙන වැඩපිළිවෙල. අපි ඒ වගේම බලාපොරොත්තු වෙනවා තවත් ආදායම් බදු ගෙවනකොට ඒක ජනතාවට පහසු කිරීමට තවත් වැඩපිළිවෙලවල් ඒ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් එක්ක සාකච්ඡා කරලා ඒ වැඩපිළිවෙල අනාගතයේදී ඉදිරිපත් කරනවා. අපි ණය ගෙවීම් ගැන කතා කරකොළොත් මොහොතකට අප දන්නවා විශාල ණය බරක් අපි ලබා ගත්තා මේ ආණ්ඩුවේ වගකීම බාර ගන්නකොට 2015 ජනවාරි මාසයේදී. නමුත් ඒ ණය බර කලමනා කිරීමේ වැඩපිළිවෙල ඉටුවේගෙන යනවා. ඒ ණය සියල්ලක්ම ගෙවනවා, කලට වෙලාවට ඒ ණය සියල්ලක්ම ගෙවනවා. ඒ විතරක් නෙමෙයි, අපි ණය කලමනාකාරීත්වයේ ලයිබිලිටි මැනේජ්මන්ට් ඇක්ට් එක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා ඒක අනුමැතිය ලබාගෙන ඒ කලමනාකාරීත්වයට කරගෙන යනවා. ඒතරෝ මේ ණය කලමනාකාරීත්වයේ තියෙන යහපත ඇවිල්ලා ණය ගත්තා විතරක් නෙමෙයි, සාමාන්‍යයෙන් බැංකුවක ණය කලමනාකරණය කරනකොට ණය ගත්තොත් හිතනවනම් ඒ ණය පොලිය වැඩි කියලා ඒ ණය විකුණලා අලුත් ණය කඩු පොලියට ගන්න පුළුවන්. එතකොට කාලයකට ඒ ඒ ඒ මුලින් ගත්තේ ණය කාලයකට සීමා වෙලා තිනවනම් ඒක කාල පරාශය දැන් වෙනස් කරන්නට පුළුවන්. ඒක එක්ක අඩු කරන්න පුළුවන්, එක්ක වැඩි කරන්න පුළුවන්. එතකොට වෙළඳ පොලේ මේ පොලිය කියන දේ වෙනස් වෙමින් පවතිනවා. මොකද වෙළඳ පොල ආර්ථිකයක් ලෝකෙම තියෙනකොට පොලිය කියන එක මේ ණය කළමනාකාරීත්වයේ පනත හරහා පරණ ණයක් අලුත් කරන්නත් කාල පරාශය දීර්ඝ කරන්නත් වෙළඳ පොලේ තියෙන පොලි අනුපාතයට ප්‍රතිචාරය දක්වන්න මේ ණය කළමනාකාරීත්ව පනතෙන් එකට ඉඩ සලසලා තියෙනවා. අපි ඒක කරලා ඒක කරලා තියෙන්නේ අපේ ඒ ණය බර අඩු කිරීමටත් ඒ වගේම අපි ඒ ඒ ණය වලට ගෙවන මිල නැත්තම් පොලිය අඩු කිරීමේ පරමාර්ථයෙන් තමයි ඒ දෙත් අපි සිදු කරලා තියෙන්නේ. ඉතින් මම මේක අවස්ථාවක් කරගත්තා පැහැදිලි කිරීමක් කරන්න. අපේ මැක්‍රෝ ආර්ථිකය කොහොමද කළමනාකරණය කරගෙන තියෙන්නේ, කොහොමද අතිවාර්ම දාලා තියෙන්නේ. ඉතින් ලබන වසර දෙකේදී අපි බලාපොරොත්තු වෙනවා මේ අතිවාර්ම උද ගොඩ නගලා විශේෂයෙන්ම දැන් මුල් තැනක් දෙන්න ආර්ථික සංවර්ධන වේගය වැඩි කිරීමට මුල් තැනක් දෙන්න. ස්තුතියි.
Thank you honorable Vasudeva Nanaikar.
අරු සභාපතිතුමනි ස්තුතියි. ගරු රාණ වික්‍රමරත්න ඇමතුමාගේ අවසාන වාක්‍ය තමයි ආර්ථික සංවර්ධනය වැඩි කිරීම. එතකොට 4.4 ඉඳලා 3.1 බහින්. දැන් 2007 3.1 ආර්ථික වර්ධන වේගය බැහැල. ඉතින් තමුන්නාසේලාගේ ආර්ථික වේගය වර්ධනය කිරීමේ අරමුණ තිබුණට යථාර්ථ වශයෙන් එයට ප්‍රතිවිරුද්ධ දෙයක් වෙන්නේ. දැන් ඒකමයි කියන්න තියෙන්නේ මට මේ ඍජු බදු 40 කළා වක්‍ර බදු 60 කරන්න යන්නේ. නමුත් වැඩබදු අඩු කිරීමක් නැහැ. දැන් මේ වක්‍රබදු වැඩි වෙලා තියෙන්නේ වැඩබදු 15% නැංවීමේ එක පැත්තකින්, අනිකුත් බදු වලට අතිරේකව. එතකොට 40% තමුන්නාසේලා ගේනවා නම් ඍජුබදු 60% ගේනවා නම් වක්‍රබදු, එහෙනම් මේ අද තියෙන බදු ව්‍යුහය තුළ ඒක වෙන්න බෑ. මේ බදු ව්‍යුහයේ මූලික වෙනස්කම් වෙන්නට ඕන වක්‍ර බදු අඩු කිරීමේ මූලික පියවරයන් තියෙන්න ඕන. කෝ ඒවා? කෝ වක්‍ර බදු අඩු කිරීමේ මූලික පියවරයන්? ඒ නිසා මේ කතාවල ඇත්ත හරය ඇත්ත වටිනාකම අපිට තේරුම් ගන්න පුළුවන් වෙන්නේ ක්‍රියාත්මක වශයෙන් කටයුතු සිදුවෙන ආකාරය අනුවයි. දැන් මේ විශේෂ වෙළඳ භාණ්ඩ නියෝග ගණනාවක් අද ඉදිරිපත් කළා තිබෙනවා. අනුමත කරන්න පසුගිය කාලේ පනෝපුවා. මේ විශේෂ වෙළඳ භාණ්ඩ පැනවීමේ ප්‍රධානම අරමුණ වුණේ ඉහළ යන භාණ්ඩ මිල සභාපතිතුමනි
ධර්මන්තම කතා කරන්න.
මේ විශේෂ වෙළඳ භාණ්ඩ බදු පැනවීමේ ප්‍රධානම අරමුණ වුණේ මේ වැඩි වෙන ජීවන වියදම් බර හමුවේ ඊට බලපාන යම් යම් භාණ්ඩවල මිල මට්ටම් නියාමනය කිරීමටයි. ඒ වෙනුවට අද සිද්ධ වෙලා තිබෙන්නේ මේ විශේෂ වෙළඳ භාණ්ඩ බද්ධ හරහා ජීවන මිල අඩු කිරීමට හේතුවන නියාමනයකට වඩා බදු එකතු කිරීමේ ක්‍රියාදාමයක් ඒ තුළින් සිද්ධ වෙමින් තිබෙන. මේක අපට බලාගත හැකි වැඩිවෙච්ච වෙළඳ භාණ්ඩ බදු ප්‍රතිශතය අනුව. එක මම පස්සේ පෙන්නන්න. දේශීය නිෂ්පාදන දිරිගැන්වීමේ අරමුණ ඇතුව ආනයනය කරන භාණ්ඩවලට වැඩි බදු පැනවීමක් කරන එක ඇත්ත, කළ යුතු බවත් ඇත්ත. නමුත් දේශීය භාණ්ඩ ප්‍රමාණවත් සැපයුමක් නැතිවිට ඒ මිල ගණන් විශාල වශයෙන් ඉහළ යනු. එසේ ඉහළ යාම නිසා ජීවන වියදමට තදින්ම ඒක බලපාමින් තිබෙන. දැන් මේකේ අපි මේ වීමිලදී ගැනීම ගැන පෞගිය දස්වල පත්‍රවල තියුණා. අනුරාධපුරේ වීමිලදී ගැනීම සඳහා ගබඩා අරගෙන දෙකට කියන්නේ වීමිලදී ගැනීමේ වී අලවි මණ්ඩලය බලාගෙන ඉන්න. වී හැටක්වත් කවුරුවත් ගැනල්ල. ඔක්කොම කුමුරේදීම කමතේදීම නොයෙකුත් වීමෝල් හිමියන් හා විශාල පෙළේ මුදලල්ල අරඥන්. මෙයාට වී හැටක්වත් එන්නේ. දැන් මේක ඇත්ත තේරුම මොකක්ද? යථාර්ථවාදී මිලක් නියම නොකර වීමිලදී ගන්න පුළුවන් වෙන්නේ වියලි විමණ්ඩලේ. දැන් මේකේ ප්‍රතිඵලය මොකක්ද? මේ සියලුම වී ටික ප්‍රධාන පෙළේ වී මෝල්කාරයින්ටත් ප්‍රධාන පෙළේ වී මුදලාල්ලාගෙත් අතරට යනවා. එතකොට මොකද වෙන්නේ? මාස්කන්නේ අස්වැන්න සම්පූර්ණයෙන්ම තියෙන්නේ පුද්ගලිකාංශය අතේ. වියලි විමණ්ඩලයට වී ඇටයක්වත් නැහැ. වී මිල නියාමනය හාල් මිල නියාමනය කිරීමට වෙළඳපොළට වී දමන්. ඉතින් මෙන්න මේ தත්ත්වය තුළ ඉන්පසුව හාල්වල මිල නියම වෙන්නේ කොහොමද? හාල්වල මිල නියම වෙන්නේ අර විශාල මෝල්කාරී ඉන්න වී මුදලාල්ලා අතරේ හාල් මුදලාල්ලා අතරේ තියෙන අතිවිශාල තොග සම්භාරයට එය තමයි මිල නියම කරන්නේ. මෙන්න මේ අනුව අපේ සැපයුම ප්‍රමාණවත් නොවනවා නම් ඒ සැපයුම ප්‍රමාණවත් නොවෙන්නේ මේ මහා ගබඩාවල රඳවාගෙන තිබෙන සහල් හෝ වෙනත් පාරිභෝගික භාණ්ඩ ප්‍රමාණවත් ලෙස වෙළඳපොළට නොලැබීම නිසා. දැන් අපි අරගෙන බලමු 2011 වර්ෂයේ විශේෂ වෙළඳ භාණ්ඩ බදුවලින් රැස්කරගත් බදු ආදායම 2010 හා සැසඳීමේදී 53.6%කින් වර්ධනය වෙලා. දැන් මේ කියන්නේ විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනතේ අරමුණ වුණේ මිනිසුන්ට සහනයක් වෙන පරිදි අනිකුත් සියලුම බදුවලින් ඒ විශේෂ වෙළඳ භාණ්ඩ මුදවා හැරලා රේගු බදු වරාය බදු ඒවයි මුදවා හැරලා එක බද්දකට පමණක් යටත් කරන්න. ඒ බද්ද විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද හැටියට පමණක් නියම කරන්න. නමුත් බලන්න සභාපතිතුමනි, මේ රජයේ බදු ආදායමේ ප්‍රතිශතයක් ලෙස මේ විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද 2012 3.7% වෙලා තියෙන. ඊළඟට 2014 4.6% වෙලා තියෙන. මේ විදිහට 2016 3.8% වෙලා තියෙන රජයේ බදු ආදායමේ ප්‍රතිශතයක් ලෙස. මෙයින් පෙනෙන්නේ රජය විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද තමන්ගේ ආදායමට එකතු කරන්න පටන් අරගෙන තියෙනවා ක්‍රමානුකූලව ඒ බදුවල ප්‍රතිශතය වැඩි කරමින්. මේ නිසා අද වක්‍ර බදුවල බලපෑම වැඩි වෙලා තියෙන. මේ අනුව ක්‍රියා කරමින් මේ විශේෂ වෙළඳ භාණ්ඩ බදු ආණ්ඩුවේ ආදායම් මාර්ගයක් බවට හරවා ගැනීමට යාමත් එක්ක වක්‍ර බදු බර මේ රටේ ජනයාට තවත් වැඩිපුර දැනෙන්නට පටන් ගත්. මේ අනුව සමස්ත බදු ආදායමෙන් ආනයනය පදනම් කරගත් බදු ආදායම 2014 රුපියල් මිලියන 515,000 ගණනක් වුණා නම් ඉන් විශේෂ වෙළඳ භාණ්ඩ බදු ආදායම රුපියල් මිලියන 47,953ක් වුණා. 9.3%කින් වැඩි වී තිබෙනවා. මම මේක කාගේ ආණ්ඩු කාලයේද මේවා වුණේ කියන එක නෙමෙයි මම අවධාරණය කරන්නේ. මේ විශේෂ වෙළඳ භාණ්ඩ බද්දේ සංකල්පය සම්පූර්ණයෙන්ම උල්ලංඝනය වෙමින් අද එය ජනතාවගේ ජීවන බර විශේෂ මට්ටමක රඳවා තැබීමටත් මේ රටේ දේශීය නිෂ්පාදකයන්ගේ නිෂ්පාදනවල ආරක්ෂාව සඳහාත් යොදවාගත හැකි යාන්ත්‍රණයක් හැටියට මෙය ආරම්භ කරනු ලැබුවත් සංකල්පනය කරනු ලැබුවත් අද එය ක්‍රියාත්මක වීමේදී එහි ප්‍රමුඛ අර්ථයෙන් පිට ගමන් කරමින් තිබෙන බවයි මා කියන්න කැමති වෙන්නේ. ඊළඟට මම කැමති අලුත් ආදායම් බදු පනත ගැන වචනයක් කියන්න. ගරුවරන් වික්‍රමරත්න මැතිතුමාට මම ස්තුතිවන්ත වෙනවා. මම මුදල් ඇමතිතුමාගෙන් ආපු ප්‍රශ්නයට මුදල් ඇමතිතුමා කිව්වා කමියුටඩ් පෙන්ෂන් එකෙන් නැත්තම් අවුරුදු 20ක් කෙනෙක් රජයට සේවය කළා ඔහු විශ්‍රාමය යනකොට ඔහුට ලැබෙන ලොකුම උපකාරය තමයි අවුරුදු 10ක වැටුප එකවර ලැබෙනවා පසු අඩු කරගැනීමේ පදනමි. අවුරුදු 10ක වැටුප ඒකාබද්ධව එකවර ලැබෙනවා. ඒකට කියනවා ඒකාබද්ධ විශ්‍රාමික පාරිතෝෂිකය. පාරිතෝෂිකයක් නෙමෙයි නමුත් ඒක අඩු කරගන්න. දැන් මේකෙන් බදු ගන්න එක සදාචාර විරෝධී. දැන් මේ මිනිස්සු අවුරුදු 20ක් සේවය කළා. ඒ විශ්‍රාම වැටුප අනාගතයේදී තමුන්නාන්සේලා ආණ්ඩුවෙන් ගෙවන්නෙත් නැහැ. ඒකටත් සේවකයාගේ වැටුපෙනුත් අඩු කරගන්නයි යන්නේ. එසේ කරමින් අනික් අතට මොවුන්ගේ ඒකාබද්ධ විශ්‍රාමික අරමුදලින් බදු අය කිරීමට සූදානම් වීම ඇත්ත වශයෙන්ම අමානුෂික ක්‍රියාවක් හැටියට අපි පෙන්වා දෙන්න කැමති. ඊළඟට මේ වැට් බද්ද ගැන බොහෝ දෙනාගේ විශාල පැමිණිලි තිබෙනවා. මම හම්බුණා එක ගරාජයක අයිතිකාරිය. ඒ ගරාජයේ වාහන රිපෙයාර් කරන තැනක්. ඒ වාහන රිපෙයාර් කරන ගරාජයේ ළඟ නවත්තලා තියෙන වාහන ගණන් කළා. ඒ අනුව ගණන් බලලා වැට් බද්දාය කරන බව ඒ ගරාජයේ හිමි අයිතිකාරිය කිව්වා. එයා කිව්වා කොයි තරම් අසාධාරණවද මේ වැට් බද්ද ගණන් බලන්න. ඒවා ඉලක්කම් වලට හරවලා ඒ ඉලක්කම් ගුණාකරණය කළා. ඊළඟට ඒ එන ප්‍රතිඵලය අනුව එක එක මිනිස්සුන්ගේ පිරිවැටුම ගැන ගණන් බලලා ඒ අනුව එයාගේ වැට් බද්දාය කිරීමට ක්‍රියාත්මක වෙන බව එයාගේ පැමිණිල්ල ලැබුණා. ඒ අනුව ඇත්තටම සුළු ව්‍යාපාරිකයන්ට කුඩා ව්‍යාපාරිකයන්ට මේ අද දමා තිබෙන බදු ජාලය මරුවලක් හැටියටයි එයා කල්පනා කරන්නේ. හැමෝම එක්තරා විදියකට මේ බදු නියමාකාරයට නොපෙන්වන බදු යටගහන නැත්නම් ආදායම් යටගහන තැනකට මේ මිනිස්සුම පත් කරනවා. මේ මිනිස්සුම වියදම් කරවන්නයි බලන්න ඕන. ආර්ථිකයක් දුවන්නේ මිනිස්සු වියදම් කරන තරමට. මිනිස්සු වියදම් කරන්නේ මිනිස්සුන්ගේ ඒ වියදම් වලට ආදායමට බදු නොගහන තරමට. මේ කුඩා පරිමාණ, මධ්‍ය පරිමාණ, සුළු පරිමාණ මේ ව්‍යාපාරිකයෝ නොයෙකුත් සුළු කර්මාන්තකාරයෝ මේ හැමෝගෙම පිරිවැටුමේ එක්තරා ප්‍රමාණයක් අද ගන්නේ කරපුවාම අද තියෙන මුදල් වටිනාකම අනුව රුපියල් ලක්ෂයකට වඩා ආදායමක් කියලා කියන්නේ ලොකු ආදායමක් නෙමෙයි. අද ලීවර් සමාගමේ කම්කරුවෙක්, ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කම්කරුවෙක්, ඒ වගේම වරාය කම්කරුවෙක් සමහර විට රුපියල් ලක්ෂයකට වඩා ආදායම වෙනවා. එමිස ඔක්කොම බද්දට යට වෙනවා. ඒ වගේම කුඩා ව්‍යාපාරිකයොත් මේ බද්දට යට වෙනවා. මා උජාරුවට කිව්වට ලක්ෂයක් දක්වා කාගෙන්වත් බදු අය කරන්නේ නැහැ කියලා. අද ලක්ෂයක් කියන්නේ මොකද්ද ආදායම වශයෙන්? අද අපිට කොච්චර වියදමක් යනවද? අද ජීවත් වෙන්න අද තියෙන ජීවන වියදම් බර අනුව රුපියල් අද පනස්දාහකට අඩු ආදායම් ලබන අය ඔක්කොම දුප්පත්තු. ඇයි රුපිය පනස්දාහක් නැතුව අද පවුලකට ජීවත් වෙන්න බැරි බව දෙපාර්තමේන්තුවම කියනවා. සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ ඉලක්කම් අනුව රුපියල් 50,000කට වැඩි ඕන දරුව දෙන්නෙක් එක්කලා දෙමාල්ලන්ට ජීවත් වෙන්න අත්‍යවශ්‍ය දේවල් වලට, මත්පැන් වලට නෙමෙයි, වෙනත් වෙනත් සමාජ වියදම් වලට නෙමෙයි, අත්‍යවශ්‍ය වියදම් වලට. ඒ කියන්නේ ගෙවල් කුලිය, වතුර බිල, ඒ කියන්නේ දරුවන්ගේ අධ්‍යාපනය, මේ ඔක්කොම එකතු වෙලා ගන්නකොට 50,000කට වැඩි යනවා. ඉතින් 50,000කට වැඩි වියදමක් යනවනම් ලක්ෂයක් උපයනකොට ඒ මිනිස්සුන්ට අද බද්දක් ගෙවන්නට වෙන තත්ත්වයකට ඒ මිනිස්සුන්ව පත් කළොත් ඒ මිනිස්සුන් අධෛර්යමත් කරනවා. ඒ මිනිස්සුන්ගේ ඉපයීම අධෛර්යමත් කරනවා. තමුන්නාසේලා කළ යුතු කුඩා පරිමාණ, සුළු පරිමාණ, මධ්‍ය පරිමාණ හැමදාම කියනවා ඒ තමයි ආර්ථිකයේ පිටකොන්ද කියලා. ඒ තමයි 60%ක් මේ රටේ ආර්ථිකයේ බර උසුලන ජනතාව. දී ඒ මිනිස්සු දිරිමත් කිරීමෙන් තොරව ඒ ආර්ථිකය ඒ කියන සුළු කුඩා පරිමාණ මධ්‍ය පරිමාණ උදවිය දිරිගන්වන්න පුළුවන්ද? ඒ අය තව තවත් දිරිගන්වන්න නම් මේ කියන රුපියල් ලක්ෂයේ මරුවල ඉවත් කරන්ට තමුන්නාසේලා ක්‍රියා නොකළ යුතුද? ඒ මිනිස්සුන් ලව්වා ඒ කුඩා සුළු පරිමාණ ආර්ථිකයේ 60%ක් දායකත්වය දෙන මිනිස්සු වඩාත් ඉතුරු කිරීමට නැවත ආයෝජනය කිරීමට යොමු කර නොගත යුතුද? ඒ මිනිස්සුන් උපයන ලාභය ආදායම, මේ ආදායම් බදු, ඒ මිනිස්සුන් උපයන ආදායම අවසාන වශයෙන් ඒ මිනිස්සුන්ට යම්කිසි සහනයක් වෙන ආකාරයට, ඒක ඒ මිනිස්සුන්ට දඬනයක් වෙන ආකාරයටයි දැන් සිද්ධ වෙලා තිබෙන්නේ. ඒ මිනිස්සුන්ගේ ඉපයි
කාලය අවසානයි
මයිවර කරන. ඒ නිසා මේ ආණ්ඩුවේ අලුත් ආදායම් බදු පනත මේ රටේ සුළු පරිමාණ, කුඩා පරිමාණ ව්‍යාපාරිකයින් විශාල උගුලක හවු කරලා තියෙන ඉහළ කොම්පැනිකාරයින්ට අද 26/7 බද්ද ඊට එහා යන්නේ නෑ. රුපියල් මිලියන ගණන් අද හම්බ කරන අයගෙන් මීට වඩා වැඩිබදු අය කරන්න පුළුවන් වෙන්න ඕන. මේ අද මේ අල්ලන්න යන්නේ කුඩා හා සුළු පරිමාණ ව්‍යාපාරිකයෝ. අද අල්ලන්න ඕන. අද කළු සල්ලි තියෙනවා ලංකාවේ 30%. ඒ කළු සල්ලි අල්ලන්න මෙයන් ඕන. අද කරන්නේ පැනාමා පේපර් වලින් එළිදරව් වෙච්ච ඇමතිවරුන්ගේ ලේකම්වරු ගැන මොනවද කරන්නේ? නොයෙකුත් පත්තරවලින් මම මේ පාර්ලිමේන්තුවට ගෙනලා එළිදරව් කරපු නොයෙකුත් විදේශීය බැංකුවල මේ හොරට ආයතන පරිදි එකතු කරගෙන තන්පත් කරපු මුදල් ගැන ආණ්ඩුව මොකද කරන්නේ? ඒ ඔක්කොම පැත්තකින් තියලා සුළු පරිමාණ ව්‍යාපාරිකයාගේ බෙල්ල මිරිකන මේ මරුවල මේ ආණ්ඩුවේ බෙල්ල වටේ වැටෙන මරුවලක් වේවායි කියමින් මගේ වචන හමාර.
ස්තුතියි.